Sadu, sadu, sadu.
පූජනීය වන්දනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ධම්ම කුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. එහෙමනම් අදත් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කෙරෙන යෝගාවචරින්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. සුපුරුදු පරිදි කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නමද මා ගෞරව පූර්වකව ආරාධනා කරමි. සාදු සාදු.
සාදු සාදු.
එහෙමනම් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමට මම පාලි අංකල්ට ආරාධනා කරනවා.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. වාර්තාව. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මම ටික කලක සිට ආනාපාන සතිය පුරුදු කරන කෙනෙක්මි. හුස්මෙහි වෙනස්කම් දකිමින් හිස් අවකාශයකටත් එහි ටික වේලාවක් සිට නැවත සිතුවිලි වලටත් හුස්මටත් පැමිණෙන අතර මෙම ක්‍රියාව කීප වතාවක් භාවනා කාලය තුළ සිදුවේ. ළඟදී සිට භාවනාවේ දියුණුවක් දැකගත නොහැකි වීම ගැන කලකිරීමක් ඇත. නමුත් දිගටම භාවනාව කරගෙන යමි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
දැන් ඒ කලකිරීම අරමුණක් කරගන්න ඒක සමාහට භාවනාවේ දියුණුවක් නිසා ඇතිවෙච්චි රාගයේ අඩුවීමක් වෙන්න පුළුවන්. ඒකට යෝගාවචරය කරන්න තියෙන මේ කලකිරීම එයි කියලා ලෑස්තිලා යන්න. ඒ పూర్ව සූදානම තියෙනවා නම් ওই කලකිරීම අපිට වාසියට හරව ගන්න පුළුවන්. ඒක අපි නිතර වගේ සාකච්ඡා කරන පොදු මාතෘකාවක්. ඒ නිසා අනිකුත් යෝගාවචරයේ කමඨහන් වාර්තාත් අහන්න එතකොට ඒකෙච්ච ලොකු ප්‍රශ්නයක් නොකරගෙන ජීවත් වෙන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වார்த்தාව. භාවනා කාලයේ මිනිත්තු 40යි. ආනාපාන සති භාවනාව. තිරුවන් නමද කයට සිත යොමු කර භාවනාවට ප්‍රවේශ වුනේමි. කය දෙස හොඳින් බලා මම දැන් මෙතන බව දැනගෙන හුස්ම රැල්ලට සිත යොමු කළෙමි. කය නිසල්මන් බැවින් හුස්ම රැල්ල ඉතා ඉක්මනින් ආශ්වාස හා ප්‍රශ්වාස ලෙස හඳුනා ගතිමි. ආශ්වාසයේ කෙටි වශයෙන් ඇතිවේ. ප්‍රශ්වාසයේ දිගුය. සියුම්ම්‍ය බවකි. සති නිමිත්ත නාසිකාග්‍රයයි. ටික වේලාවකින් හුස්ම රැල්ල සියුම් වී ගොස් හුස්ම වැටෙන බව පමණක් දැන බලා සිටියෙමි. වර එක සිත් වෙනත් සිතුවිලි වලට ඇදෙන බව දැන ගතිමි. නාසිකාග්‍රය අරමුණු කර නැවතත් හුස්ම රැල්ලට හිත් යොමු කළ විට ආශ්වාසයේ ඉතා ඉක්මනිනුත් ප්‍රශ්වාසයේ දිගටත් සිදුවී නැවත හුස්ම රැල්ල නැති වී යයි. චිත්‍රපටියක රූප රාමුසේ පින්තූර ගලා යන බවක් විය. එය මීට පෙර දැක ඇති බව සිතුනි. නමුත් වාර්තාව ලියන විට ඒ ගැන හරි මතකයක් නොමැත. වරින් වර කටට කෙළ වුණන ගතිය දැනේ. සාමාන්‍ය දෛනික ජීවිතයේදී මට එසේ දැනී නොමැත. නමුත් භාවනාවේදී කෙළ එහෙම සිදුවේ. කෙළ ගිලීමත් සමග සියුම් වූ හුස්ම රැල්ල නැවත ඝනව දැනේ. හුස්ම රැල්ල සියුම් වෙන අවස්ථාවලදී ඇතුළකට ඇදෙන බව දැනේ. ඒ සුළු වේලාවක් පමණි. නැවත හුස්ම වෙන වෙනම දැනේ. ඒ දෙස බලා සිටීමෙන් හුස්ම රැල්ල සියුම් වී යයි. එවන් විටක සිතුවිලි වලින් කරදර බව දැනේ. සිතුවිලි නොනවත්වා ගලා එන බව දැනේ. එසේ දැනගත් විට සිතුවිලි අඩු වී හිස් බවක් ඇති වී නැති වී යයි. වම් පාදයේ වේදනාවක් දැනුනි. ඒ වේදනාවක් ලෙස දැනගෙන බලා සිටියත් හිරිවැටීමක් වගේ නිසා භාවනාව නැවැත්වුවෙමි. දෙවියන්ට පින් දී භාවනාව අවසන් කෙලිමි. ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ උපදෙස් පතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, මේවටින් භාවනාවේ සිදුවෙන සාමාන්‍ය දේවල් ඒවයිද නතර කරන්න නෙවෙයි තියෙන්නේ. මේ ලකුණු වෙන්නේ භාවනාව විපස්සනාව හැරවිලා පටන් ගන්නයි. ඒ නිසා මෙතෙන්ට යනකම් භාවනාවකින් සාමාන්‍ය අපි කරගෙන යනවා. මෙතෙන්ට ආවට පස්සේ තමයි ඔය ත්‍රිලක්ෂණය විපස්සනා කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට අනුග්‍රහ කරන්න නම් මේ පැමුණෙන්නේ හොඳ එකක් බව. මෙතෙක් කරව භාවනාවේ ඇතිවෙච්ච හොඳ ප්‍රතිඵලයක් බවට හිත හදාගෙන ගියා නම් ඉස්සෙල්ලා එක්කනට කියප එකමයි. ඕක හරහා යන්නේ කියලා අමාරු නෑ. ඔය කියන විදිහට ඕක ඔය ඉතිස්ලා කීප වතාවක් වෙලා තියෙනවා. කියුණේ නෑ, ලියුණේ නෑ. දැන් ඔය වෙලාව ආපු නිසා තමයි ඔය ලියන්න හිතෙන්නේ, ඉදිරිපත් කරන්න හිතෙන්නේ. ඒක භාවනාවේ වගේම සංනිවේදනයේ වැදගත් අංගයක්. ඔක එච්චර අමාරු තැනක් නෙවෙයි. ඔක එච්චර බරපතල තැනක් නෙවෙයි. Tamanට ලෑස්තිලා යනවනම්. ඉතින් ඉදිරියට ඒ ලෑස්තිලා යෑමට හිත හදාගන්න මේ කමටහන් සුද්ධ කිරීමත් උදව්පකාර වේවා කියලා අපි යනවා ඊගා වාර්තාවට.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසර. සක්මන් භාවනාව පතුලේ දැනීම බැලුවා. තද ගතිය, උණුසුම, සීතල, බර ගතිය, ඇලෙන ගතිය දැනුනි. විවිධ තැන්වල තද ගතිය වෙනස් ප්‍රමාණ විය. පතුල චලනය සමග විවිධ තැන්වල තද ගතිය පමණින් වෙනස් විය. ටික වේලාවකින් පතුලේ ප්‍රමාණය කුඩා වන්නට විය. අනතුරුව පතුල නැති විය. තිත්වලින් පිරුණු පසුබිම පමණක් ඉතිරි විය. මද සතුටක් දැනී නැති විය. පරයංග භාවනාව මුල් අරමුණ ආනාපානයයි. කාලේ පැය එකයි. හුස්ම දෙස බැලුවා. හුස්ම තුනී විය. තද ගතිය, බර ගතිය, උණුසුම් සිසිල් බව ආදී දැනීම් නැති විය. ඝර්ෂණය නැති වී පහසු බවක් දැනුනි. හුස්ම සොයා ගැනීම අපහසු විය. ඉතා පරීක්ෂාවෙන් හුස්ම දෙස අවධානය යොමු කර විට තද ගතිය, බර ගතිය, උණුසුම ආදී දැනීම් වේගයෙන් වෙනස් වෙමින් සියුම් ගතිය, තුනී ගතිය, මායිමක් නැති බව දැනුනි. සිතිවිලි පැමිණියේ ආපසු අරමුණ දෙස අවධානය යොමු කළෙමි. එහි වූයේ ඇති වී නැති වී යන තිත් රාශියක් පමණි. පසුව පිරිසුදු බවක් හා විනිවිද සුළු බව ඇති වී තිත්වලින් වස්තුන් නැති වී සිත පිට ගියේය. පිට ගිය බව වැටහුණු අතර ඒ පිළිබඳ පශ්චාත්තාපයක මුල පෙනුනි. නැවත හුස්මට පැමිණීමෙන් එයින් බේරීමට හැකි විය. එදිනෙදා කටයුතු දේශපාලනට සම්බන්ධ පෝස්ටරයක් දැක තරහක් ඇති විය. එම වැරද්ද හරියටම සිදු වූ පොයින්ට් එක සෙවීමට ගත් උත්සාහය අසාර්ථක විය. පෝස්ටරේ ඇල වූ කෙනාද, එය ලිවූ කෙනාද, ඔහුගේ සිතුවිල්ලද, සිතුවිල්ල ඇතිවීමට වූ හේතුවද ආදී වශයෙනි. එය වැරද්දැක්කේ සිතූ මමද, එසේ සිතුවිල්ලකට හේතු අමනාපයේද, පෝස්ටරේ දුටු ඇසද ආදී කෙලවරක් නොවූ අවස්ථාව විය. ඒ කිසිවක වරදක් සොයාගත නොහැකි විය. ලෝකයේ වැරදියයි කියා දෙයක් නැති බව වැටහින මහත් උද්දාමයක් ඇති විය. විභජ්‍යවාදය මේ යයි දැනින් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබීවා. සාදු සාදු සාදු.
ඒ වාර්තාව හුඟක් දිගයි. ඒ වුණාට කරුණුලින් සරුයි. ඒක නිසා ආශ්වාස ප්‍රශ්වාසෙත් වෙනස් වීම තමයි පේන්නේ. අරකට යනවා මේකට යනවා. ඉතින් ඒක විස්තර ලකුණු කෝක වෙතත් වෙනස් වීම පෙන්නවා. ඒ වගේම මොනවා දැක්කත් ඒ අනුව අපේ හිත ඒ අනුව වැල්බට ආරං කතා කරන බවත් මේවා කරන කිසිම වෙලාවක සතියට අනුග්‍රහයක් නොලැබෙන බවත් සතියෙන්ම කියලා දෙනවා. ඒසොත් තමයි උද්දාමයක් ඇති වෙන්නේ මේ යන කතා. ඇත්තට පෝස්ටර් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ওই ටික තමයි. පෝස්ටරේ බලාපොරොත්තු මොනවා හරි රියැක්ෂන් එකක් එයි කියලා. ඉතින් අපි ඒකට මේ මෝඩ වෙනවා. අපි යනුව නිකන් අපි පෙට්‍රල් පුච්චනවා. ඉතින් මේ දේ කරන පෝස්ටර් කාර්යා වගේම මේ දේ කරන හිත මගේ කියාගන්න එක තමයි උතන් තියෙන ප්‍රධානම දෝෂේ. ඒක තාටියක් කල් යන්න වෙයි. මේවා දකින්න මේවා කරන දේ මම කියාගන්න නෑ. මේවා සිද්ධ වෙන දේවල්. අන්නේ විදිහට බැලුවොත් තවත් ප්‍රශ්න ඇති වෙන්නේ ඉස්සල්ලාම වෙන රිලීස් එකක්. ශාන්ත ගතියක් Tamanට අත්දැක ගන්න පුළුවන්. ඒක හැබැයි ඉක්මන් කරන්න යන්නක ඔය යන ක්‍රමේ තමයි ක්‍රමේ. මේ සමට අනුසුද්ධ කිරීම වශයෙන් මතක් කරන්නේ මේ දේවල් මගේ කියාගත්තොත් දුක් කරදර මගේ කියාගන්න කෙනෙක් බවට පත් වෙනවා. අපි පුරුදුලා තියෙන්නේ ඒක තමයි මම ආයෙනේ කියලා. ඉස්සරහට බලන්න මම ආයෙනේ එන්නේ ওই දුක් කරදර බාර ගන්න මම මගේ හිත මගේ ඇහ මගේ ප්‍රතික්‍රියා ආදි වශයෙන් කියන දෙයට පැහැදිලිවම ඒක වාර්තා කරන්න පුළුවන් ඔය වචනේ නැතුව. එහෙම දෙයක් වෙනවා. මම නෙවෙයි, මගෙත් නෙවෙයි. අන්න එතකොට ඒ ලියන රචනාත් කියන්නේ පැසිව් වොයිස් එකෙන් යන්නේ. මේක මේ ප්‍රථම පුරුෂ ඒක වචන වර්තමාන ක්‍රියාවලින් ගිහාම ඔය ලියන වාතාවත් මගේ, ඔය හිතත් මගේ, ඔය තරහත් මගේ, ඔක්කොම ටිකව මගේ වෙනවා. අන්න ඒකේ අර විදිහට නැවත රචනෙ කියවලා බලන්න බලලා ඒක තියෙන තොරව ලිව්වොත් බලන්න කොච්චර ශාස්ත්‍රීය රචනයක් වෙනවද කියලා. අන්නේ භාෂාව තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ. ඒ අනුව බලන්න ඒ වගේ දෙයක් ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙන හැටි හරි සරලයි හරි කෙටි. ඒක විදිහේ ඒ ක්‍රමයේ ඉගෙන ගන්න. ඒකට භාවනාවටත් ලොකු ධෛර්යයක් ලැබෙන.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නිරෝෂ් පුතා මට ලැබිලා තියෙන වාක්තණන් එපමණයි.
එහෙමනම් අපිට පොඩි වෙලාවක් තිබෙන නිසා අපි අවසානයේ තව අංගක් තව එකක් කියවලා තිනවා chat එකට. ඒක කියවද?
නෑ මට හම්බෙලා නෑ.
ආ මට ඒක ඇවිල්ලා තියෙනවා. හරි. ඒකත් මම කියවන්න ස්වාමීන් වහන්සේ. අවසරයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. වார்த்தාව ලිවීමට පටන් ගත් විට මුලින්ම තවදුරටත් වචනයට දැමිය නොහැකි ස්වභාව ඉස්මතු වේ. ඒක හරියට පෙරසේ සිදු වුණත් එය මේදැයි විස්තර නොවන බවක්. වරින් වර කාලයකට පසු එපා වුණා වැනි පලුස් ස්වාමීන් වහන්සේ මේක මේ වල දින විදිහට මේ සිංහල පොඩ්ඩක් එහෙට මෙහෙට ගිහිල්ලා තියෙන සමා වෙන ස්වාමීන් වහන්සේ වරින් වර කාලකට පසු එපා වුණා වැනි ස්වභාවයක් ඇති වී බොඳ විය. එය පෙරමෙන් ප්‍රබල තැන විතක ඒ ස්වභාව මෙයයි නම් නොවේ. ඒ පෙරමෙන් ප්‍රබල නැත විතක ඒ ස්වභාව මෙයයි නම් නොවේ. සමා වෙන්න හයන්ති ඔයාලට පුළුවන්ද ඔයාලට මේ විස්තරේ කියවන්න? හයන්තිට පුළුවන් අන්මියුට් කරලා කියවන්න. එතකොට ලේසි මං හිතන්නේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. වාර්තා කියමින් තවසරයි. වාර්තා ලිවීමට පටන් ගත් විට මුලින්ම තවදුරට අර්චනයට දැමිය නොහැකි ස්වභාවය ඉස්මතු වේ. ඒක හරියට පෙරසේදී සිදු වුණත් එය මෙයයි විස්තර නොවන බවක්. වරින් වර කාලයකට පසු එපා වුණා වැනි පාල් ස්වභාව බොද විය. එය පෙරමෙන් ප්‍රබල නැත. විතක ඒ ස්වභාව මෙයයි නම් නොවේ. පැවැත්මට කෙරෙනා දේහ මග හැරිය නොහැකි වෙහෙස දරා ගැනීම. විතක ඒ හරහා මොකද්දෝ අසරණ බවකි. නෑයන් හා ළඟින් ඇසුරු කිරීමට සිදුව තිබේ. ඔවුන් හා සිට තනි වූ විට යම් වෙහෙසක් වැනි නොගලපෙන දේක යෙදුනා වැන්නක් ඉස්මතු විය. විවිධ අවස්ථාවල ඔවුන් සංගවා සිටින සැබෑ ස්වරූපයන් ඉස්මතු වෙන විට තවදුරටත් ඔවුන් හා ළඟින් ඇසුරු කිරීමට උනන්දුවක් නැති අතර ඔවුන් හා සිටීම යම් වෙහෙසක් වැනිය. ඒ අය වෙනුවෙන් ගත කෙරෙනා කාලය අඩු කිරීමට පොළඹ වන ස්වභාවකි. එවිට ඉස්මතු වන්නේ එම කාලය තමා වෙනුවෙන් හා ජීවිතයේ අලුතින් දකින්නට උත්සාහ දරන අයට සේවාවක් සැපයීමට යොදවන ලෙසයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
විචාර භාවනාවේදී යම් වෙලාවක මේ අත්දැකීම මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා ඩිස්ක්ලේම් කරන්න ඩිසවෝ කරන්න පටන් ගත්තොත් ඊව පිළිබඳව නිකන් මන්දෝසායි ගතියක් එනවා. ලියලත් වැඩක් නැහැ. මොකද මේ මම වග වෙන්නේ නැහැ නේ කියලා. නමුත් ඒක තමයි විපස්සනා කියන්නේ. විපස්සනාව ඒ නිසා භාෂාවකට දාන්න අමාරුයි. භාෂාවකට දාන්න පුළුවන් කිසිම දෙයක ගත යුත්තක් නැහැ. ඒකේ ගත යුත්ත තමයි ඒකෙන් ගිහිල්ලා භාවනාවට වචනෙට දාන්න බැරි තැනට යමුනා නම් ආන්න ඒ භාෂාව හොඳ භාෂාවක්. ඒ වෙනස තමයි වැල්වට අරන් දිගින් දිගට ලියන භාෂාවේ කිසිම දෙයක් නැහැ. ඒක මෙන්නේ අහන මනුස්සයාගේ හිත නරක් වෙනවා, ලියන මනුස්සයාගේ හිත නරක් වෙනවා, සංසාරයට බර වෙනවා. ඒ නිසා මේක අනිවාර්යම විය යුත්ත තක් මෙන්න මේක කාටවත් නොයඟෙන්න නොදැනෙන්න මේක කරගෙන යනවා කියන එක තමයි සම්මා ආජීවය කියලා කියන්නේ. අපි ජීවන රටාව පවත්වනවා කිසි වෙලාවක පේන්න නැහැ කම්මැලි වෙච්ච ගතියක්, කියා ගන්න බැරි ගතියක් නෑ. කියන්න ඕන නම් කියනවා. හැබැයි ඉඟි කරනවා ඒව නැත්තම් හොඳයි, ඇසුර නැත්තම් හොඳයි, කියන්න වෙන්නේ නැත්තම් හොඳයි කියන එක ඉඟි කරනවා. ඉතින් ඒකට අපිට ආදර්ශයක් දෙන්න කවුරක්වත් මේ ලෝකේ නෑ. මේ ලෝකේ ඉන්න ඔක්කොමලා තියෙන කතාකාරයෝනේ. ඒ කතාවල කිසිදාක නිවනට යොමු කරන ගතියක් නැහැ. ඒකට යන්නේ සාපේක්ෂව මේක අඩුවෙමින් යනවා. ඉතින් ඒක වසංගගෙන නිකන් සතුටින් ඉන්නා වගේ ලෝකයේත් එක්ක ඉන්නකොට සතුටින් ඉන්නා වගේ පෙන්වට දන්නවා ඒක හරි වෙහෙසක් කියලා. ඉතින් ඒක ලැබිලා තියෙන එකට අනුග්‍රහ කරන්න පොත්පත් නැහැ. කොපි කරලත් බෑ. ඒකට සම්මා ආජීවය කියලා බුදුහාමුදුරුවෝ නමක් දාලා තිනවා, යහපත් ජීවන රටාව. ඉතින් ඔය ගැන්ඩාව කියලා එච්චර අමාරුවක් නැහැ. මොකද මිනිස්සු වැඩි ඇලි ගලි වාසියක් නැහැ නේ ලංකාවේ තරම්. ඒ පැත්තේ වාසියක් තියෙනවා. ඕකට හදිස්සි වෙන්නේ නැතුව කරගෙන යන ක්‍රමය හරි. තමයි මේ භාවනාදී ඉදිරිපත් වෙච්ච හොඳ සම්දිස්ථානයක් මේක. පරිණාමේ වෙන්න හොඳට කල්ලිද තියලා පෙන්නවා මේ ලෝකෙ දිහා. ලියන්න බැරි වුණාට උත්සාහ කරන්න ලියන්න. මොකද හේතුව එතකොට මේ අනික් අයට ඔතෙන්ට ඇවිල්ලා හිර වෙලා ඉන්න අයට මේක පොඩි පූර්වාදර්ශයක් වෙනවා. අන්තිමට කිව්වා වගේ තේරුම් ගන්න කැමැති අයට රුචිනක් නැති වෙයි, උදව් වෙනවා. ඒ උදව්ව අපි සාදු කියලා නිස්සද්ද සමාදන් වෙලා ඉදිරියට යම්. බොහොම යා ඉස්සරහ.
සර්ණ ස්වාමීන් වහන්සේ මම හිතනවා
හොඳයි.
හයන් දිට එන්න තියෙන දෙ කියලා. එහෙමනම් තව විනාඩි 10ක් විතර තියෙන නිසා කාට හරි කතා ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වෙලාව අරගෙන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න අවස්ථාව ලගමු. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් කාටවත් ප්‍රශ්න නැහැ වගේ. ආ එක්කෙනෙක් සමන්ත ඔයාලට පුළුවන් ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ, ඇහෙනවද? ස්වාමීන් වහන්සේ මම දැන් අවුරුදු 4කට මේ 4 වෙනි අවුරුද්දේට මූණ දෙන්නේ. මම ඔය සතියක් කරනවා ඔබ වහන්සේ කියපු විදිහටම මේ සක්මනත් කරනවා. හැබැයි අර කමඨා වාතාව වලට සම්බන්ධ වෙන විදිහ ස්වාමීන් වහන්සේ ඒ වගේ ඒ තියෙන ඒවා මම කවදාවත් ඔය හිස් තැනට අර එහෙම ගිහිල්ලා නැහැ. මට හොඳට මතකයි මම සිහියෙන් ඉන්නවා. එතකොට වේදනාව දැනෙනවා, හුස්මෙත් උහිල පහල යනවා දැනෙනවා. ඒ ඇරෙන්න වෙන මොනවාක්වත් නැහැ ස්වාමීන් වහන්සේ. මම පැය දෙක කරලා තියෙනවා. ඒ විදිහම තමයි වේදනාවට තමයි වැඩි දියෙන් මූණ දෙන්නේ 95%. ඉතුරු පහ නිකන් සෞම්‍ය තත්ත්වයක් තියෙන උස්මට හිත දාගෙන ඉන්නවා. ඒ ඇරෙන්න වෙන මොකුත් නැහැ ස්වාමීන් වහන්ස. මට අවසරයි ඔබ වහන්සේ කියනවාද මොකද්ද එහෙම වෙනවද, නැත්නම් මම ওই විදිහටම කරගෙන යන විදිහ වැරද්දක් තියෙනවද කියලා දැනගන්න ඕනේ ස්වාමීන් වහන්ස.
ඔව් එහෙම දෙයකට අවදි මනස තියෙනවා. නමුත් එහෙම දෙයක් වෙලා නැහැ. ඒ කියන්නේ එහෙම අවදි මනසෙන් ගන්නනම් ඕනම දෙයකට ඒ සිදුවෙන දේවල් වෙන උනාට අපිට වැටහෙන්නේ වෙන තාලයකට. හුස්ම දෙක මැද හිස්තැනක් තියෙනවා කියලා අපි සැලකිල්ලෙන් බලන්න ගත්තොත් වෙන්දට වැඩිය හුස්ම ප්‍රමාණයක් බලන්න පුළුවන්. හැබැයි හිස්තැන පේන්නේ නැහැ. ඒ වගේ වේදනා තියෙනවා. ඒ මම වේදනාව බලන්න ඕන. ওই වේදනා හැම වේදනාවක්ම අවසානයේ තියෙන්නේ දුක් වේදනාවක්ම අවසාන තියෙන සැපක් කියලා බලන්න ගියොත් ওই වේදනාවල තියෙන ඉන්ෆ්ලික්ටිං නේචර් එක අඩු වෙනවා. ඒකේ තියෙන දරුණු ගතිය අඩු වෙනවා. ඉතින් ඒ නිසා සූදානම් මනස තියෙනවා නම් ওই හිස්තැන දැක්කත් එකයි නැතත් එකයි. ඒකට සූදානම්ම තහදා ගන්න තමයි ඒ වෙහිස්තන දැකලා බය වෙන්නේ නැතුව යන්න හදන්නේ. ඉතින් ඔක දිගට කරගෙන යන්න තමන් අවදියෙන් සූදානම් මනසෙන් ලෑස්ටි මනසෙන් ඒ මයින්ඩ්සෙට් එකේ යනවනම් ඔය එන්නේ කිසිම කරදරයක් වෙන්නේ නැහැ. නොදැනුවත් කෘෂ්ණාවයි තිබුණොත් විතරයි ඌව මහා ලෝකෙට ලියලියා ලොකු වෙනසක් වුණා කියලා කියන්නේ ඌව සිද්ධ වෙනවා ඇති. ඌව හිත ගණන් ගන්නෑ. ඒ තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඕනම දෙයකට සූදානමෙන් ගියොත් ඒත් කියන දේ තියෙන නපුර ඒ කියන දේ දෙන දුක් දෙන ගතිය නැති වෙනවා. අපි මේ ඒක නොදැනුවත්වම මදේර ප්‍රමාදයට ලක්ුණොත් ඔය පුංචි මැස්සෙකට වුණත් භාවනා කරන්න මට්ටමට එනවා. ඒ නිසා ඒ සූදානම් මනස තියාගන්න ඒ මනසෙන් ගියාම ඒක දැක්කත් එකයි නැතත් එකයි අපිට අවශ්‍ය කරන්නා වූ භාවනා වාසිය අපිට ලැබෙනවා කියලා මතක තියාගන්න.
එහෙමයි
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි
පැහැදිලි ස්වාමීන්
වහන්සේ. මොකද ස්වාමීන් වහන්සේ
එහෙමනම් වන්දනා කරන්න අවශ්‍යයි.
අවශ්‍යයි
ස්වාමීන් වහන්සේ. සාදු ඕකාස වන්දාමි බන්ති
උපපත්ත්වා
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
ආත්මගතම් පුඤ්ඤං මයං දාතබ්බං
සාදු අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්වේන කතං සබ්බං අච්චයන් කමත මේ බන්ති
අමාමි කමිතබ්බං
සාදු 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 ඕකාස කමාමි බන්ති
ඉවපත්ත්වා
බුද්ධියම්පි ඕකාස වන්දාමි බන්ති
ඉවපත්ත්වා
අතියම්පි ඕකාස වන්දාමි බන්ති
උපපත්ත්වා අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු අන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනා අතේ අසමිජ්ජතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං
දුල්ලබේන මයාලද්දං පසිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලන්දයාවාසං බුද්ධපුත්තං නමාමං
සාදු
පත්වෙත්වා. අපි නං මයික එක බාරදුමු අපේ කුසල ස්වාමීන් වහන්සේට සිල් දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
නිරෝෂ් හරි අපි පටන් ගමු.
සාදු සාදු සාදු. එහෙමනම් අද දවසේ වැඩසටහනේ දෙවනි භාගයේ ධර්ම දේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමැති ඉතාම ගෞරවපූර්වකව මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනත්ත ජනතෝ ලෝභෝ ලෝභෝ චිත්තප්පකෝපනෝ භයමන්තරතෝ ජාතං තං ජනෝ නාව බුජ්ජති ලුද්ධෝ අත්තං න ජානාති ලුද්ධෝ ධම්මං න පස්සති අන්ධං තමං තදා හෝති යං ලෝභෝ සහතේ නරಂತಿ.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, මේ සංසාර ගමන නැත්තම් මේ ක්‍රියාවලිය ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් ඒක බොහොම ස්ථාවර වෙලා පැලපදියම් වෙලා තියෙන ක්‍රියාවලියක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍ය ඔය සබව ධර්මයේ දිහා බැලුවාමත් මේ දේ අපිට දැක ගන්න දැන ගන්න පුළුවන්. දැන් බැලුවොත් ඔය ත්‍රිලා පැටියෙක් වගේ ඒ ඉපදුණු මොහොතේ අන්න ඉපදිලා සුළු මොහොතකින්ම ඒ තමුන්ගේ ඒ මවගේ ඒ බඩ ග්‍රහණය කරගන්නව බදා ගන්නව එල්ලෙනවා. එතකොට ඒ ග්‍රහණය ක්ෂණිකව තප්පර කිහිපයකින් සුළු මොහොතකින් අන්න ඒක ඇති වෙනවා. එතකොට අර ඉපදිලා පළවෙනියටම ග්‍රහණය කරන්නේ අන්නේ මවගේ උදරය. ඒ පපුවේ ලීලා උදරේ ලීලා ওই විදිහට තමයි කටයුතු කරන්නේ. එතකොට ඒ ග්‍රහණය තමයි ඒ සත්වයාට මූලික පැවැත්ම උදෙසා උදව් උපකාර වෙන්නේ. සාමාන්‍ය ඉපදුන ගමම්ම වගේ අර අනේ මේ බඩේ උදරයේ එලිලා ගමන් කරනවා. ඒ විදිහට ග්‍රහණය කරගන්නවා. සමහර වෙලාවට ඔය රිලා පැටියෙක් වගේ මැරුණොත් අන්න මොකද වෙන්නේ? අම්මා අතින් අල්ලගෙන යනවා. නමුත් මේ සත්වයා අර විදිහට එලිලා ග්‍රහණය කරගෙන ඉන්නේ නැහැ. ඉතින් ටිකක් වෙලා ගිහිල්ලා අන්න බිම දාලා අතෑරලා දාලා යනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට දැක ගන්න පුළුවන් මේ වටපිටාව දිහා බැලුවාමත් ක්ෂණිකව මේ පැවැත්ම සනාත වෙන හැටි, හරි ඉක්මනට මේ පැවැත්ම සනාත වෙන හැටි අපිට දැක දැනගන්න පුළුවන්. එතකොට මෙන්න මේ පැවැත්ම පිළිබඳ කතා කරන යම් කිසි සූත්‍ර දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ ඉදිරිපත් කරන සූත්‍ර දේශනාවේ නම තමයි අන්තරාමල සූත්‍රය කියලා. ඒකේ අදහස සඳහන් වෙන්නේ මොකද්ද? මේ ඇතුළත හටගත් මලකඩ. ඇතුළත හටගත් මලකඩ මේ විදිහේ දෙයක් අඳුන්වලා දෙනවා මේ සූත්‍රයේ. එතන මෙන්න මේ මලකඩ තමයි මේ ක්‍රියාවලිය දිගට දිගට අරගෙන යන්නේ. මෙන්න මේ මලකඩ තමයි මේ පැවැත්ම නැවත නැවත සනාත කරන්නේ. එතන මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ යම් කිසි ඒ භික්ෂුන් වහන්සේලා පිරිසකට ආමන්ත්‍රණය කළා කියනවා මෙන්න මෙහෙම දෙයක්. මහණෙනි, මේ ඇතුළතම හටගන්න මේ විදිහට මලකඩ ස්වභාවය සහිත දේවල් තුනක් තියෙනවා. තුනක් තියෙනවා කියලා තමයි මේ දේශනාවට එළඹුමක් ආරම්භයක් අරගන්න. එහෙම කියලා කියනවා මානිනි, මේ ලෝභය කියන්නේ ඇතුළත හටගන්න මලකඩයක්. ලෝභය කියන්නේ ඇතුළත හටගන්න අමිත්‍රයෙක්. ලෝභය කියන්නේ ඇතුළත හටගන්න සතුරෙක්. ලෝභය කියන්නේ ඇතුළත හටගන්න වදකෙක්. ලෝභය කියන්නේ ඇතුළත හටගන්න පසමිතුරෙක් කියලා. ඔන්න ඔය පළවෙනි දේ හඳුන්වලා දෙනවා. ඊට පස්සේ දෙවෙනුව කියනවා මේ ද්වේෂය කියන්නේ ඇතුළත හටගන්න මලකඩයක්. මේ ද්වේෂය කියන්නේ ඇතුළත හටගන්න අමිත්‍රයෙක්. මේ ද්වේෂය කියන්නේ ඇතුළත හටගන්න සතුරෙක්. මේ ද්වේෂය කියන්නේ ඇතුළත හටගන්න වදකෙක්. මේ ද්වේෂය කියන්නේ ඇතුළත හටගන්න පසමිතුරෙක් කියලා. ඔන්න විදිහට දෙවෙනි කරුණ හඳුන්වලා දෙනවා. ඊට පස්සේ කියනවා මේ මෝහය කියන්නේ ඇතුළත හටගන්න මලකඩ. මේ මෝහය කියන්නේ ඇතුළත හටගන්න අමිත්‍රයෙක්. මේ මෝහය කියන්නේ ඇතුළත හටගන්න සතුරෙක්, වදකෙක්, පසමිතුරෙක් කියලා. ඔන්න විදිහට මේ කරුණු තුන පෙළ ගැස්වීමක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. අන්න ඒ විදිහට මේ ඇතුළත හටගන්න මලකඩ, ඇතුළත හටගන්න වදකයෝ, ඇතුළත හටගන්න පසමිතුරෝ විදිහට තමයි මේ දේවල් පෙන්වන්නේ. එතකොට එන්නේ ඒ ක්‍රියාකාරීත්වය නිසා මොකද වෙන්නේ? නැවත නැවත මේ තැනැත්තා මේ ග්‍රහණයක් සහිතව, මේ සංසාර ගමනක් සහිතව කටයුතු කරනවා. ඉතින් අර තිරිසන් යෝනියක ඉපදුනත්, එහෙම නැත්නම් අසුර යෝනියක ඉපදුනත්, එහෙම නැත්නම් මනුස්ස යෝනියක ඉපදුනත්, ඔය මොන මොන අවස්ථාවේ වුණත් අන්න මොකද කරන්නේ? අර ඇතුළත හටගත්ත ඒ මලකඩ, ඒ ඇතුළත හටගත්ත ඒ වදකයෝ, ඒ ඇතුළත හටගත්ත සතුරෝ, මේ තැනැත්තාව මේ ග්‍රහණය සහිතව දිගට දිගට අරගෙන යනවා. ඉතින් ඔන්න ඔය විදිහේ මේ ඇතුළත හටගන්න ස්වභාව ගැන ප්‍රකාශ කළා. ඊට පස්සේ කියන කතාවම බුදුරජාණන් වහන්සේ යම්කිසි විදියක ගාථාවකින් දෙකකින් පැහැදිලි කරනවා. මෙතන මේ තුනක් ගැන කිව්වට මොකද ඒ ගාථාව තුළ සඳහන් වෙන්නේ ලෝභය, කෝපය කියන දෙක විතරයි. සමා වෙන ලෝභය ගැන විතරයි. එතකොට අර විදිහට මේ සියල්ල අදාළයි. නමුත් ඒ ගාථාවේ උද්දෘත කරලා පෙන්නන්නේ මෙන්න මේ ලෝභය කියන දේ විතරයි. ඉතින් ලෝභ, ද්වේෂ, මෝහ කියන තුනේම ක්‍රියාවලිය එක ක්‍රියාවලියක් විදිහට හඳුන්වලා දීමක් වගේ තමයි මෙතන සිද්ධ කරන්නේ. එතකොට එතන මොකද්ද ප්‍රකාශ කරන්නේ? අනත්ත ජනතෝ ලෝභෝ, ලෝභෝ චිත්තප්ප කෝපනෝ. මේ ලෝභය අවැඩ සිද්ධ කරනවා, ලෝභය සිත කුපිත කරනවා. භයමන්තරතෝ ජාතං තං ජනෝ නාව බුජ්ජති. මේ තමාගේ හිත තුළම උපන් මේ ලෝභය මේ අන්ධබාල ජනතෙම නොදනි. ලුද්ධෝ අත්තං න ජානාති, ලුද්ධෝ ධම්මං න පස්සති, අන්ධත්තමං තදා හෝති යං ලෝභෝ සහතේ නරං. ලුද්ධෝ අත්තං න ජානාති, මේ ලෝභය අර්ථයක් ඇති කරන්නේ නැහැ. ලෝභය වඩන ලද තෙම අර්ථය දන්නේ නැහැ. ලෝභය වඩන ලද තෙම ධර්මය දන්නේ නැහැ. අන්න යම් කලයක ලෝභය කෙනෙක් මැඩපවත්වාද, ඒ කල්හි ඒ තෙම මහා ඝනාන්ධකාරයක් තුල අතරමං වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ ලෝභය ගැන යම් කිසි ප්‍රකාශයක්, පැහැදිලි කිරීමක් තමයි කරන්නේ. නමුත් අර කොටස් තුනම සම්බන්ධ දේශනාවක් තමයි සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ ලෝභය කියන ධර්මය කොහොමද අවැඩ කරන්නේ? ඒ ලෝභය කියන ධර්මය කොහොමද මේ හිත කුපිත කරන්නේ? මේ අන්ධබාල ජනතේම, මේ අසිහියෙන් වැඩ කරන ජනතේම, මේ තමුන්ගේ හිත තුළ ඇති වුණු මේ ලෝභය, නොදන්නා බව, ඒ ලෝභය නිසා අර්ථය හඳුනන්නේ නැහැ, ඒ ලෝභය නිසා ධර්මය හඳුනන්නේ නැහැ. අන්න යම් කෙනෙක්ව මේ ලෝභය විසින් මැඩ පවත්වාද ඒ කෙනාට මහා ඝන අන්ධකාරයක් වෙනවා කියන අදහස තමයි භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දී ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔන්න ඉදිරිපත් වෙච්ච කරුණු ටික අපි බලමු, තව පොඩි වෙලාවක් අරගෙන පැහැදිලි කරගන්න, වැඩි වැඩියෙන් විස්තර කර ගැනීමක් සිද්ධ කරන්න. එතකොට මෙන්න මේ විදිහේ ඇතුළත හටගන්න වදකයෝ, ඇතුළත හටගන්න මලකඩ පිළිබඳ අදහසක් තමයි මෙතෙන්දී ප්‍රකාශ වෙන්නේ. එතකොට එන්නේ අදහස දැන් මෙතන සඳහන් කරා, මේ ඇතුළත හටගන්න මලකඩ, මේ හිත කොහොමද මේ හිතට අවැඩ කරන්නේ, මේ හිත කුපිත කරන්නේ කොහොමද, මේ හිත මේ විදිහට අඳුරක ගිලන්නේ කොහොමද, මේ හිතට අර්ථය වහන්නේ කොහොමද, මේ හිතට ධර්මය වහන්නේ කොහොමද කියලා ඔන්න විදිහට මේ ඇතිවෙනේ මලකඩ, ඇතිවෙනේ අන්ධකාර කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන අදහස තමයි මෙතෙන්දි මේ ඉදිරිපත් වෙන්නේ. එතකොට මෙන්න මේ කියන කතාව ගත්තොත්, මේ ලෝභය, ద్వේෂය, මෝහය කියන මේ තුනම ගත්තත්, එහෙම නැත්නම් මේ එකක් විදිහට මේ උද්ෘත කිරීම ගත්තත්, ඔය එකම ක්‍රියාවලියක් තමයි ඔය තුල හැඳින්වෙන්නේ. මේ ඇතුළත හටගන්න මලකඩ මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ ඇතුළත හටගන්න වදකයෝ මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ ඇතුළත හටගන්න පසමිතුරෝ මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔක අවශ්‍ය නම් මේ විදිහට කොටස් තුනක් විදිහට පෙන්වන්නත් පුළුවන්. නැත්නම් එකම දෙයක්, එකම ක්‍රියාවලියක් විදිහට පෙන්වන්නත් පුළුවන්. එතකොට කොටස් තුනකට වෙන් කළා පැහැදිලි කළා භාග්‍යතුන් වහන්සේ මෙතන මේ ගාථාවේ ලෝභය කියන වචනේ විතරයි යොදලා තියෙන්නේ. ඔය ලෝභය කියන දෙයින් මේ අදහස ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට සාමාන්‍ය ගත්තොත් දැන් අපි හිතනවා, කල්පනා කරනවා, දැන් වැඩ කටයුතු කරනකොට අපි හිතමු යම් දෙයක් ගැන එක්කෝ අපේ ආසාවක්, මනාපයක් මතුවෙලා එනවා නේද? එහෙම නැත්නම් මේ දේ ගැන ද්වේෂයක් මතුවෙලා එනවා සමහර වෙලාවට. එහෙමත් නැත්නම් මේක ගැන යම්කිසි කෘතුහලයක් වගේ දෙයක් මතුවෙලා එනවා. එතකොට ඔන්න ඔය කියන ස්වභාව තුන තමයි මේ ප්‍රකාශ වෙන්නේ. අපි කවුරු කවුරුත් අහලා තියෙන මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ ක්‍රියාවලිය. අරක අල්ල බදා ගැනීමක්, ඒකට ප්‍රිය ස්වභාවයක්, එහෙම නැත්නම් ඒක ප්‍රතික්ෂේප කරන අප්‍රිය ස්වභාවයක්, එහෙම නැත්නම් මේක ගැන යම් කිසි කෘතුහලයක් වගේ එකක් මතුවෙලා එනවා අපිට දැක දැනගන්න පුළුවන්. සමහර කෙනෙක් කියනවා මට මේ ලෝභයත් අඳුරන්න පුළුවන්, මේ ද්වේෂයත් අඳුරන්න පුළුවන්, හැබැයි මේ මෝහය කියන එක අඳුනගන්න අමාරුයි, අල්ලගන්න අමාරුයි කියලා. නමුත් ඒ අහන ප්‍රශ්නේ තුලම තියෙන්නේ ඔය කී දේ තමයි ඉතින්. ඉඳහර අස්සයාගේ පිට උඩ නැගලා ඉඳගෙන අහනකෝ අස්සේ කොහෙද ඉන්නේ මේකෙක් කියලා. ඉතින් ඒ වගේ දෙයක් අර ඒ අහන ඒ ප්‍රශ්නේ අහන්නෙම කෘතුහලය මත පදනම් වෙලා. ඒක තමයි ඒ ක්‍රියාත්මක වෙන මෝහ ස්වභාවය. ඉතින් ඔන්න ඔය විදිහට මේ යම්කිසි ආකාර ප්‍රතික්‍රියා, යම්කිසි ආකාරයක වැළඳ ගැනීමක් වගේ දෙයක් මේ තුල සිද්ධ වෙනවා. අර විදිහට ආසාවෙන් අල්ල බදා ගැනීමත් යම්කිසි විදිහක වැළඳ ගැනීමක්, අර ද්වේෂයෙන් ප්‍රතික්ෂේප කරත් ඒකත් ඒ වැළඳ ගැනීමම තමයි. ඉතින් ඔන්න ඔය විදිහට මේ ධර්මතා තුනක් විදිහට මේක ක්‍රියාත්මක වෙනවා. මේ ධර්මතා තුනක් විදිහට පෙන්නුම් කරනවා. එහෙම නැත්නම් එකම දෙයක් විදිහට මේ දේ පෙන්වන්න කරන්නත් පුළුවන්. එකම දෙයක් විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නත් පුළුවන්. කෙසේ නමුත් මෙන්න මේ ඇතුළත හටගත් මේ දේවල් අපිව නැවත නැවත වෙහෙස පීඩාවට පත් කරනවා. අපිව නැවත නැවත අන්ධ ස්වභාවයකට පත් කරනවා. අපිට නැවත නැවත මේ අර්ථය ධර්මය නොපෙනී යෑම සඳහා මේ දේවල් හේතු වෙනවා. ඉතින් එන්නේ ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් අපි හිතමු මේ අපි කරන පුහුණුව තුළ දරන උත්සාහය තමයි මොකද්ද මෙන්න මේ ලෝභ ද්වේෂ මෝහ කියන මෙන්න මේ ක්‍රියාවලියෙන් ඇතිවෙන අන්ධභාවය දුරු කරන දරන උත්සාහයක් වගේ නේද? ටිකෙන් ටික මේ සිහියක් පුරුදු කරනකොට අන්න මේක ග්‍රහණය කරගන්නේ නැතුව එහෙම නැත්තම් මේක ඔස්සේ මුලා වෙන්නේ නැතුව මේ දේ නිරීක්ෂණය කරන්න තියෙන හැකියාවක් තමයි වැඩි වැඩියෙන් දියුණු කරගන්න බලන්නේ. එතකොට ඒක එක පාට ෂණිකව නැතත් අපි හිතමු ටික ටික නැවත නැවත පුරුදු කරන කෙනෙක්ට ඒ හැකියාව ක්‍රමානුකූලව වර්ධනය කරගන්න පුළුවන්. අන්න කොහොමද මම මේ ක්‍රියාවලිය මේක අල්ල බදාගන්නෙත් නැතුව මේක ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව මේකේ තුල අර විදියට මුලාවක් වඩා ගන්නෙත් නැතුව කොහොමද මේක විවෘත මනසකින් මම නිරීක්ෂණය කරන්නේ මේ දේශ බලන්නේ කියන උත්සාහයක් තමයි අපි ළඟ තියෙන්නේ. එතකොට අපි හිතමු ආධුනික කෙනෙක් විදියට ආවත් ඒ යම් කාලයක් ටික දවසක් මේ දේ පුරුදු කරනකොට අන්නේ හැකියාවේ ශක්තිය ටිකෙන් ටික වැඩෙනවා. ටිකෙන් ටික වැඩෙනවා. ඒක ක්‍රමානුකූලව ඒ විභවය ඇති කරගන්න පුළුවන්. අන්න මේ ප්‍රතිපදාවක් ක්‍රියාත්මක වෙන ආකාරය තමයි ඔය පේන්නේ. කොහොමද මේ ආධුනික විදියට ආපු කෙනෙක් වුණත් මේ දින කිහිපයක් පුරුදු කරනකොට මෙන්න මේකී සිහියක් මේ විවෘත මනසක් මේ විදියට පුරුදු කරගන්නේ කොහොමද? ටිකෙන් ටික ඒක වඩා ගන්න දියුණු කරගන්නේ කොහොමද කියලා දැක දැන ගන්න පුළුවන්. ඒ විදිහේ ක්‍රමානුකූල උත්සාහයක් තමයි අවශ්‍ය වෙන්නේ. දැන් පහුගිය කාලෙක ඔය දානදායක පිරිසක් සාමාන්‍ය දානදායක පිරිස ගත්තාම ඒගොල්ලෝ එහෙම භාවනාවට යොමු වෙන පිරිසක් නෙමෙයි. නමුත් ඔය කාලයක් තිස්සේ අපි ඔය හවසට හවසට ඒගොල්ලෝ සම්බන්ධ වෙන දවසට කලින් දවසේ හවස ගිහිල්ලා පොඩි වැඩසටහනක් කරනවා. එතකොට ඒ සතිපාසල වැඩසටහන් සම්බන්ධ වෙලා ඊට පස්සේ ටිකෙන් ටික මේ පිරිස ඉතින් කීප දෙනෙක් හැදිලා ඇවිල්ලා අන්තිමට කොමාරිව රිට්‍රීටයක් විදිහට 50ක 60ක පිරිසක් ඇවිල්ලා ඉන්දියා. එතකොට ඒ පිරිස දානදායකයෝ මේ විදිහට භාවනා අනුයෝගීව කල් ගෙවන්න උත්සාහයක් උනන්දුවක් තමයි ඒගොල්ලෝ ගාව තියුනේ. උන්ට සාමාන්‍ය දානදායකයෝ භාවනා කටයුතු වලට යොමු වෙන්නේ නැහැ. නමුත් ඉතින් මේ පිරිස ඒ සඳහා උනන්දුවක් ඇති කරගෙන තියුණා. අර විදියට පහළ තට්ටුවෙන්ම නික්මිලා යන එක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. නමුත් උඩ තට්ටුවට නැගලා අර භාවනා ශාලාවට සම්බන්ධ වෙලා දවස් 3ක් වගේ නැවතිලා කටයුතු කරා. ඉතින් ඒ එහෙම ආරම්භ කරන දවසේ ඔය කමඨාන් සාකච්ඡා කරනකොට තේරෙනවා මේ පිරිස බොහොම මූලිකම මට්ටමේ තමයි ඉඳී. කියන්නේ කලින් ලොකු කාලයක් පුරුදු කරලා නැති ආධුනිකයෙක්ගේ ස්වභාවය තමයි තිබුණේ. හැබැයි අපි හිතමු දවසක් දෙකක් තුනක් මේ විදියට සාකච්ඡා කරමින් කමඨහන් ගැටළු කතා බහ කරමින් ධර්ම දේශනා කරමින් භාවනා කරමින් කටයුතු කරනකොට අන දෙවනි දවස වෙනකොට තුන්වෙනි දවස වෙනකොට කොහොමද මේ හැකියාව වැඩි වැඩියෙන් දියුණු වෙන්නේ කියන එක අර වார்த்தාවලින් නිරූපණය වෙනවා. පටන් ගන්නකොට කොහොමද තිබුණේ දැන් ටික ටික දවස් දෙකක් යනකොට කොහොමද වැඩි වැඩියෙන් මේ ක්‍රියාවලිය සිහියෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් හැකියාව දියුණු වෙන්නේ. වැඩි වැඩියෙන් අර ලෝභ ද්වේෂ මෝහ ඒ ස්වභාව බහා තබලා මේ ක්‍රියාවලිය දැක ගන්න හැකියාව දියුණු වෙන්නේ කොහොමද කියලා අන්න ටික ටික තමයි ඒක දියුණු වෙන්නේ. නමුත් ටික ටික නමුත් දියුණු වෙනවා. ඒකනේ වැදගත්. සාමාන්‍ය වගේ පිරිසකට වුණත් අර විදිහට දියුණු කරගන්න හැකියාවක් තියෙනවා. ක්‍රමානුකූල වඩා ගන්න හැකියාවක් තියෙනවා. අන්න ආධුනිකව ඇවිල්ලා දවස් කීපයක් මේ විදිහට ගත කරනකොට කොහොමද මේ ශක්තිය හැකියාව දියුණු වෙන්නේ? ඒක වඩා ගන්න කොහොමද කියලා අපිට දැක දැනගන්න පුළුවන්. අන්න ඒ විදිහේ ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තුලින් තමයි මේ අන්ධ භාවය, මේ ධර්මය නොපෙනීම ටිකෙන් ටික අඩු කරගන්න පුළුවන් වෙන්නේ. යම්කිසි දෙයක අර්ථය, ධර්මය මේ තුල වහලා දාන්නේ මොකක් නිසාද? මෙන්න මේ ධර්මතා, මේ ලෝභ දේශ මොහ කියන දේවල් ක්‍රියාත්මක වීම තුල එයාට අන්න යම් දෙයක අර්ථය නොපෙනී යනවා. එයාට යම් දෙයක ධර්මය නොපෙනී යනවා. ඒ වෙනුවට එයා අර ආපු ක්‍රියාවලියත් එක්ක ගැටීමක්, වළඳ ගැනීමක්, ඒ තුල මුලා වීමක්, ওই වගේ දෙයක් තමයි ඒ කෙනාට ක්‍රියාවත් වෙන්නේ, මතු වෙන්නේ. ඉතින් ඔන්න විදිහට මේ ආර්ථය ධර්මය දැක දැන ගැනීම කියන එක මේ ඇතුළත වෙනසක්, පරිවර්තනයක් ක්‍රමානුකූලව ඇති කර ගැනීම තුල. අන්න එයාගේ කොහොමද ඒ සංකල්ප වෙනස් වෙන්නේ, කොහොමද ඒ දේවල් වෙනදාට වැඩිය වෙනස් ආකාරකින් පේන්නේ කොහොමද කියලා, අන්න ඒක අමුතුම පරිවර්තනයක්. යම් කිසි විදියක නිකන් අර පන් සලම්බේක් සමනලේක් බවට පත් වෙනවා වගේ. අර විදියට පණුවෙක් විදියට කකා කකා ගියපු මේ සතා අන්න යම් කිසි කෝෂයක් බැඳගෙන අර විදියට යම් කාලයක් මේ කෝෂගත වෙලා ඉඳලා අන්න දවසක ලස්සන සමනලේක් විදියට අර පියාපත් විහිදගෙන ඉගිලිලා යනවා. ඒ යන්නේ අර අර පරිවර්තන අවධියක් හරහා යමි. එන්නේ පරිවර්තන අවධිය වගේ තමයි මේ ක්‍රමානුකූල පුහුණුව. ඒ පුහුණුව මගින් මොකද වෙන්නේ? ටිකෙන් ටික අන්නේ ශක්තිය දියුණු කරගන්න පුළුවන්. වැඩි වැඩියෙන් මේ තැනත්තට මේ දේවල් වල අර්ථය පේන්න පටන් ගන්නවා. වැඩි වැඩියෙන් මේ තැනත්තට මේ දේවල් වල ධර්මය දැක දැන ගන්න පුළුවන්. අර විදිහට ලෝකේ වැරදි, ලෝකේ අඩුපාඩු, ලෝකේ ගල්මුල් කියලා කියමින් ප්‍රකාශ කරපු මේ පුද්ගලයා, අර විදිහට ලෝභ ද්වේෂ මෝහ වලට යට වෙලා ඉඳිය මේ පුද්ගලයා පස්සේ දවසක තේරුම් ගන්නවා මේ ලෝකේ කියන දේ පර්ෆෙක්ට් වගේ කියලා. නේද? මේ ලෝකේ කිසිම අඩුපාඩුවක් නැහැ, කිසිවක් වෙනස් කරන්න දෙයක් නැහැ, හදන දෙයක් නැහැ, සියල්ල සම්පූර්ණයි වගේ. පුහුණුව නොකරන කාලේ දැක්කේ කොහමද? මේ ලෝකේ අවුලක් තියෙනවා, මේ ලෝකේ නිසා තමයි මට ද්වේෂය, මේ ලෝකේ නිසා තමයි මට ලෝභය කියලා ওই විදිහට හිතපු තැනැත්තා අන්න තමුන්ගේ හිතේ අර විදිහේ පරිවර්තනයක්, මේ ආර්ථය ධර්මය දැනගන්න හැකියාවක් අන්න දියුණු කරගත්තාම යාට තේරෙනවා මේ ලෝකේ වෙනස් කරන්න දෙයක්, හදන්න දෙයක් නැහැ. ඒ වෙනුවට අන්න තමුන් තුළ පරිවර්තනයක්, තමුන් තුළ වෙනසක් ඇති කරගත්තා. මේ ස්වභාවය තුළ ආර්ථය ධර්මය දැනගන්න පුළුවන් හැකියාවක් දියුණු කරගත්තා. ඉතින් ඔන්නයි කියන කතාව, ඔන්නයි කියන පරිවර්තනය තමයි මේ කෙනා සිද්ධ කරන්න හදන්නේ. මේ දේවල් වලට ෂණික මුලා වෙනව වෙනුවට මේ දේවල් වල අර්ථය දැනගන්න දරන උත්සාහයක්, මේ දේවල් වල ධර්මය දැනගන්න දරන උත්සාහයක්. ඒක ක්‍රමානුකූලයි, ඒක ක්‍රමානුකූලයි. නමුත් ඒ විදිහට සිද්ධ කරන්න පුළුවන්. දැන් ඔය යම් කිසි ඔය රුසියාවේ වගේ ඉඳපු දාර්ශනිකයෙක් ගැන සඳහන් වෙනවා, ඒ ගෝජොෆ් කියලා මං හිතන්නේ එතනත්ගේ නම. ඒ කතාවේ තියෙනවා මේ කෙනා පොඩි කාලේ ඒ තමන්ගේ පියා දීපු අවවාදයක් පිළිබඳ. අවුරුදු 9ක වගේ වයසේ ඉන්න මේ පොඩි ළමයාට පියා යම් කිසි අවවාදයක් දෙනවා. එයා කියනවා මේ යම් කිසි කෙනෙක් ඔබ තුළ ද්වේෂයක් ඇති කරොත් ඒ කෙනාට ක්ෂණිකව ප්‍රතික්‍රියා දක්වන්න යන්න එපා. ඒ වෙනුවට එයාට කියන්න, මම දවසකට පස්සේ, පැය 24කට පස්සේ අන්න ඔබට ප්‍රතික්‍රියාවක් දක්වන්නම් කියලා. පැය 24ක් මුකුත් නොකර ඉන්න කියනවා. අර විදියට කෙනෙක් තමන් තුළ ද්වේෂය ඇති කරොත් ෂණිකව ප්‍රතික්‍රියා දක්වන්නේ නැතුව පැය 24ක් ඉඳලා බලන්න කියනවා. පැය 24කට පස්සේ යම් කිසි ප්‍රතික්‍රියාවක් තියනවාද ඒ දේ සිද්ධ කරන්න කියලා කියනවා. ඕක තමයි මේ තාත්තගෙන් ලැබෙන අවවාදය මේ පොඩි දරුවට. හැබැයි ඒ අවවාදය ඒ ජීවිතයේ ලොකු බලපෑමක් සඳහා, පරිවර්තනයක් සඳහා හේතු වන බව සඳහන් වෙනවා. එතකොට මේ විදිහේ යම් ක්‍රියාවක් නිසා මේ කැනත්තා තුළ ද්වේෂයක් ඇති වුණොත් අන්න මොකද කරන්නේ මේ දරුවා? දවසක් ඉවසලා බලනවා. දවසක් මුකුත් නොකර බලාගෙන ඉන්නවා. දවසකට පස්සේ යම් තත්ත්වයක් තියෙනවාද ඒ දේ සිද්ධ කරනවා. ඒකට අනුව ප්‍රතික්‍රියා කරනවා. ඉතින් හිතන්නකෝ දැන් සාමාන්‍යයෙන් මේ ක්‍රියාවලිය කොහොමද ද්වේෂයක් ඇති වුණාම ෂණිකව ප්‍රතික්‍රියා දක්වන්න ඕන. ඒ ලේපිට කපන්න ඕනේ. එහෙම තමයි සාමාන්‍ය ක්‍රමවේදය. නමුත් මේ කල් ගැනීම තුළ මොකද වෙන්නේ? කල් ගැනීම තුළ අර අන්ධභාවය පොඩ්ඩක් අඩු වෙලා යනවා. අර අර්ථය ධර්මය නොපෙනීම පොඩ්ඩක් අවම වෙලා යනවා. එතකොට සාමාන්‍ය කාලෙත් එක්ක කාට කාටත් අන්න මේකේ මේ මම මේ කරපු දේ වැරදි කියන දැන දැක ගැනීම මතුවෙලා එනවා. පස්සුව පසුතැවෙනවනේ නේද? අපරාධේ මම මෙහෙම දෙයක් කිව්වේ, අපරාධේ මම මෙහෙම දෙයක් කරේ කියලා වගේ පසුතැවීමක් මතුවෙලා එනවා. නමුත් ඒ අවස්ථාවේදී ෂණිකව ප්‍රතික්‍රියා කරනවා, ෂණිකව කටයුත්ත කරනවා. එතකොට මෙන්න මේ මුලාවීම තමයි මේ අර්ථය ධර්මයේ වහන්නේ මෙන්න මේ විදිහට තමයි. මේකේ විවෘතව මේ දේ දැනගන්න හැකියාවක් නැහැ. ඒ විදි ඉඩකඩක් නැහැ. ෂණිකව අර දෙයට ප්‍රතික්‍රියා කිරීමක්. ෂණිකව මේ ලෝභ දේශ මොහ විසින් ග්‍රහණය කිරීමක් මේ තැනත තුළ ඇති වෙනවා. ඉතින් පසුව පසු තැවෙනවා නේද? පසුව පසු තැවුණාට පමා වැඩි, ඔබ පමා වැඩි කියලා තමයි කියන්නේ. ඒක නිසා අර ද්වේෂයක් ඇති වෙන මොහොතක, කෙනෙක් තමන් තුළ ද්වේෂය ඇති කරපු මොහොතක අනෂණිකව ප්‍රතික්‍රියා කරන්න එපා. දවසක් ඉඳලා බලන්න කියලා අර ලැබෙන අවවාදය තුළ මෙන්න මේ කියන අදහස අපිට දැක දැනගන්න පුළුවන්. මේ විදිහට මේ අර්ථය ධර්මයේ වහලා තමයි මේ දේවල් අන්න ක්‍රියාත්මක වෙන්නේ. එතකොට කාලය දීම තුළ අර හිත අර ග්‍රහණයෙන් පොඩ්ඩක් මිදෙනවා. මිදෙනවා. අන්න දවසකට පස්සේ ඇත්තටම මේකේ යථා ස්වභාවය තේරුම් ගන්න යම් හැකියාවක් වර්ධනය වෙන්න පුළුවන්. නමුත් ඒ ෂණිකව ප්‍රතික්‍රියා කරොත් මොකද වෙන්නේ? අන්න අර හිත අර්ථය ධර්මයේ වහලා තමයි ඒ වෙලාවට තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක්. සාමාන්‍ය මේ කෙලෙස් වල ස්වභාවයම තමයි මේ දේවල් අපිව ඒ මොහොතේ තමයි ග්‍රහණය කරගන්නේ. ඒ මොහොතේ මුලා වෙනවා. නිකන් අර මොහොතක සුව දෙන වගේ ගතියක් තමයි. ඒ මොහොතේ මුලා වෙනවා, ඒ මොහොතේ ග්‍රහණය වෙනවා, පසුව පසුතැවෙනවා. දැන් ගොඩාක් දේවල් ඔය වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ. ඔය අපි තමුකෝ යම් කිසි විදියක සම්බන්ධතාව වගේ වුණත් අන්න තමුන්ගේ ඒ පවුල් සම්බන්ධතා බිඳ දාගන්න යම් කිසි එක්සිදුවීමක් ඇති. එක්සිදුවීමක් ඇති ඒ වෙලාවේ මොහොත තුළ මුලා වුණා. ඒ වෙලාවේ අර්ථය ධර්මය නොපෙනී ගියා. පහුවදාට අන්න පසුතැවෙනවා. පහුවදාට කල්පනා කරන අපරාධේ මම මෙහෙම දෙයක් කරගත්තේ කියලා. නමුත් අර වෙලාවේදී ඒ අදහස නැහෙනේ. ඒ වෙලාවේදී ඒ දේවල් වලට මත් වෙලා, ඒ දේවල් ඔස්සේ ඇදිලා ගිහිල්ලා තමයි කටයුතු කරන්නේ. පසුව පසු තැවුණත් අන්න අර ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්. සමහර විට ජීවිත කාලය අවුරුදු 20ක් 30ක් උපයගත දේවල් එක දවසෙන් එක සිදුවීමකින් සම්පූර්ණ කණපිට පෙරලෙන්න පුළුවන්. අන්න මොකද උනේ? අර එන දේවල් ෂණිකව මේ තැනැත්තා මුලා කරගත්තා. ෂණිකව මේ තැනැත්තාව ග්‍රහණය කරගත්තා. ඒ මුලාව නිසා, ඒ ග්‍රහණය නිසා අර විදිහේ ආපදාවක් සිද්ධ කරගත්තා. ඉතින් එන්නේ විදිහේ ක්‍රියාවලියක් තමයි මේ දේවල් තුළ තියෙන්නේ. එතකොට අන්න මේ ලැබෙන අවවාදේ මොකද්ද? ටිකක් දවසක් විතර ඉඳලා බලන්න කියනවා. නේද? අපි අපිටත් අපේ අපේ ජීවිතවලත් යම් යම් මේ වගේ සිදුවීම් මතුවලා එනකොට පොඩ්ඩක් කාලේ දීලා බැලුවොත් ඇත්තටම අර යථා ස්වභාවය මතුවලා එනවා. අර මුලාව පොඩ්ඩක් මගහැරිලා යනවා. ඒ ශක්තිය අපේ ජීවිතවලත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් සිහියේ ක්‍රියාවලිය තමයි එකපාරට ප්‍රතික්‍රියා කරනව වෙනුවට පොඩ්ඩක් මේක විමසලා බැලීමක්, මේකට කල් ගැනීමක් වගේ දෙයක් සිද්ධ කරනවා. පොඩ්ඩක් නිකන් දවසක් විතර තියලා බැලුවාම දවසකට පස්සේ තදියම තියෙනවා නම් අන්න ඒ දේ සිද්ධ කරන්න පුළුවන්. නමුත් බොහෝ වෙලාවට එන්නේ මොකද්ද? ඔන්න රාත්‍රියේ කරන දෙයට පහුවදා උදේට පසුතැවෙනවා. පහුවදා උදේට සමා වෙන්න කියනවා. පහුවදා උදේට වැරදක් සිදු වුණු බව හැඟෙනවා. ඉතින් ඔහොම තමයි. නැවත නැවත මේ දේවල් අපිව මුලා කරනවා, ග්‍රහණය කරනවා. අර අපේ ජීවිතවල තියෙන අර්ථය ධර්මය අමතක කරනවා. අපේ ජීවිතවල තියෙන හරි වටිනාකම් වහලා දානවා. ඉතින් ඔන්න ඔය විදිහේ ක්‍රියාවලියක් තමයි මේ තුල තියෙන්නේ. එතකොට අන්න ක්‍රමානුකූලව මේ විවෘත මනසක් වර්ධනය කර ගැනීමක්, මේ ප්‍රතික්‍රියා කරනව වෙනුවට ප්‍රතිචාරයක් දැක්වීමක්, මෙන්න මේ වගේ හැකියාවක් තමයි ටික ටික දියුණු කරගන්න බලන්නේ. ඒක දියුණු කර ගැනීම තුල අන්න කෙනෙක්ට තේරෙනවා වෙනදාට වැඩිය මේ මලකඩ ගතිය, වෙනදාට වැඩිය විවෘත බැලමක් වර්ධනය වෙලා එන බව. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්. නමුත් නැවත නැවත මේ විදිහේ වරදක් අඩුපාඩුවක් බව දකිමින් දනිමින් යම්කිසි විවෘතව මේ දේ කරගෙන යාමක් තමයි අවශ්‍ය. කාලෙත් එක්ක බොහෝ දෙනෙට ඒ හැකියාව වර්ධනය කරගන්න පුළුවන්, දියුණු කරගන්න පුළුවන්. ඒක ස්ථිරයි. ඒ ශක්තිය මේ තුල තියෙනවා. ප්‍රතිපදාව හරි කරොත් මේ වැඩේ සාර්ථකයි. නමුත් ගොඩ දෙනෙක්ට තියෙන අවුල තමයි මේක දිගට කරගෙන යන්න උනන්දුවක් උත්සාහයක් නැති බව. නිතිපතා මේකේ යෙදිලා නිතිපතා මේ පුහුණුව කරමින් ටිකෙන් ටික මේ ගමන යන්න ඕනේ බව. ඒ බව ගොඩ දෙනෙක්ට වැටහෙන්නේ නැහැ. ක්ෂණිකව ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා, ඉක්මනින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රියාවලිය. සාමාන්‍යයෙන් ක්ෂණිකව මේක කොහොමද කරගන්නේ කියන උත්සාහය තමයි තියෙන්නේ. නමුත් මේ සංසාර ගමනක් ගැනනේ කතා කරන්නේ. එතකොට ටිකෙන් ටික යෙදිලා කටයුතු කරන්න. ඒ යෙදීම තුළ හිතා ගන්න බැරි පරිවර්තනයක් සිද්ධ වෙනවා. හිතා ගන්න බැරි වෙනසක් සිද්ධ වෙනවා. අර විදියට අර දැලඹුවෙක් විදිහේ තත්ත්වයක ඉඳලා සමනලෙක් විදිහේ තත්ත්වයකට රූපාන්තරණයක් සිද්ධ වෙන ක්‍රමවේදය තමයි මේ තියෙන්නේ. අර විදියට ටිකෙන් ටික තමයි මේ දේ කරගත යුත්තේ. ඉතින් අපි හිතමු දැන් මේ විදියට ප්‍රතිපදාවක කරගෙන යනකොට අපි සාමාන්‍යයෙන් මේ දේවල් වලින් වැළකීමක්, දුරස් වීමක් අපි තුල ඇති කරගන්නවානේ නේද? දැන් භාවනා මධ්‍යස්ථානයකට එනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර විදියට විවේක පරිසරයකට යනවා වෙන්න පුළුවන් නේද? ලෝකයේ කලබලකාරී දේවල් වලින් ඉවත් වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඔහොම ඉවත් වෙන මේ දේ తాවකාලිකව මේ පුහුණුව සඳහා බොහෝ උදව්වක් උපකාරයක් බවට පත් වෙනවා. මොකද අරකේම යෙදිලා ඒකෙම වැටිලා ගනුදෙනු කිරීම තුළ මේ තැනැත්තාට මේ හිත තුළ ස්පාසුවක් හදාගන්න අමාරුයි. හැබැයි අපි හිතමු අර විදියට වෙන් වෙලා විවේක පරිසරයකට ගිහිල්ලා මේ කරබරකාරී ජීවිතවලින් පොඩ්ඩක් දුරස් වෙලා, එහෙම නැත්නම් අර විදිහට තනි වෙලා මෙන්න මේ විදිහේ ප්‍රතිපදාවක් සඳහා යම්කිසි ඉඩකඩක් හදා ගන්නවා. ඉඩකඩක් හදාගෙන මේ ප්‍රතිපදාව හරියට ක්‍රමානුකූලව හඳුන ගන්නවා. හඳුනගෙන අපි හිතමු ටික ටික මේ පුහුණුව කරගෙන යනකොට මේ තැනැත්තාට දවසක අවස්ථාවක් මතුවෙනවා. අන්න මොකක් සඳහාද? මේ නැවතත් සාමාන්‍ය අර හුරුපුරුදු දේවල් එක්ක ගනුදෙනු කරන්න. එතකොට අන්න හුරුපුරුදු ඇබ්බැහි, හුරුපුරුදු විවිධ දේවල් මතුවෙලා එන බව නම් හැබෑව නේද? ඒක සත්‍යයි. දැන් ওই පරිවර්තනය භාවනාවක් තුළ අපිට අඳුන්නන්න පුළුවන් මෙන්න මේ කඩේම විදියට. මොකක්ද අර හුස්ම බල බල ඉඳපු තැනැත්තාට මේ හුස්මේ තියෙන යම් කිසි දැනීම ටිකෙන් ටික නැති වෙලා යනවා. එතකොට මේ හුස්ම පිළිබඳ අපේක්ෂාවකින් තමයි මේ තැනැත්තා කල් ගෙව්වේ. හුස්ම කියන්නේ හරියට නිකන් අර විවේකයක් වගේ. හුස්ම කියන්නේ හරියට නිකන් මේ කලබලකාරී දේවල් වලින් වෙන් වුණා වගේ. නමුත් මේ හුස්මට තියෙන අපේක්ෂාව යම් අවධියකදී නැති කරන්න හේතු කාරණා මතුවෙලා එනවා. මේ ගත්ත හුස්ම ඔන්න නොදැනී යනවා නේද? ඒක නොදැනී යනවා. එහෙම නැත්නම් මේ හුස්මේ අවධානය තියන්න හුස්ම තියෙනවා, බැලුවොත් පේනවා. නමුත් මේ හිත හුස්මේ රැඳෙන ස්වභාවය නැති වෙලා යනවා. ඉතින් ඔන්න ඔය විදිහ අවධියක් මේ භාවනා කරන කෙනෙක්ට මතුවෙලා එනවා. එතනට තේරෙනවා මේ හිත නොයෙකුත් හිතිවිලි පස්සේ, අර පරණ මතක පස්සේ, ඒ ඇබ්බැහි පස්සේ, මේවා පස්සේ යන්න පටන් ගන්නවා. අන්න මොකද උනේ? අර විවේකය හදාගත්තා. හැබැයි ඔන්න ඒ විවේකය බහා තබලා නැවතත් අර හුරු පුරුදු වැඩ කටයුතු වලට යන්න අවස්ථාවක් මතුවෙලා එනවා. හුරු පුරුදු ගනුදෙනු කරන්න අවස්ථාවක් මතුවෙලා එනවා. එතකොට කෙනෙක් ගොඩාක් වෙලාවට හිතනවා මේක නොවිය යුතු දෙයක් කියලා. මේක මෙහෙම වෙන්න බෑ, මේක නොවිය යුතු දෙයක් කියලා තමයි කෙනෙක් හිතන්නේ. මගේ ප්‍රතිපදාව වැරදි, මගේ ප්‍රතිපදාව මේ පැටලිලා කියලා ඔන්න ඔය විදිහට මේ වෙනස පරිවර්තනය බාරගන්න කැමති නෑ ගොඩ දෙනෙක්. කැමති නැහැ. නමුත් මේ පුහුණුව තුළ වැදගත් පරිවර්තනයක් වෙනසක් තමයි ඔය අවධිය. අපි අර දේවල් වලින් දුරස් වුණු බව හැබෑව. ඒ දේවල් පොඩ්ඩක් බහා තබපු බව හැබෑව. හැබැයි නැවතත් ඒ දේවල් අන්න එක ගනුදෙනු කරන්න, ඒ දේවල් සමග යම් කිසි සමබරතාවයක් ගොඩනගා ගන්න අවස්ථාවක් මතුවෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක් මේ ප්‍රතිපදාවේ වැදගත් පරිවර්තනයක්, වැදගත් වෙනසක්. එතකොට අර දේවල් ප්‍රතික්ෂේප කරමින්ම ඉඳියොත් අන්න මොකද වෙන්නේ? ප්‍රතිපදාවේ යම් පමණකදී හිරවීමකට, අංශභාග තත්ත්වයකට ලක් වෙන්න පුළුවන්. අන්න මේ තැනත් මොකද කරන්නේ? නැවතත් මම අර විදිහේ ගනුදෙනු වලට යනකොට, අර මගේ පරණ ඇබ්බැහි ඒ මතක දේවල් ඇවිස්සලා එනකොට, ඒකත් එක්ක මම කොහොමද ගනුදෙනු කරන්නේ කියන ශිල්පය දිනු කරගත යුතුයි. එහෙම නැත්තම් මොකද වෙන්නේ? ඒ වෙනස පරිවර්තනේ වුණේ නැත්තම් අන්න මේ ප්‍රතිපදාව යම් අවධියක නතර වෙනවා. එතනින් එහාට මේ ගමන සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ තැනත්තා නිකන් අර මොකද්ද කියන්නේ, අර කඩන්න බැරි මිදි ඇඹුල් කිව්වා වගේ තමයි නේද? අර දේවල් තාම හිත තුල තියෙනවා. ඒ දේවල් නැති වෙලා ගිහිල්ලා නැහැ. නමුත් ඒ දේවල් යටපත් කරමින්, ඒ දේවල් වලට ද්වේෂ කරමින්, ඒ දේවල් වලට යම් කිසි විදියක ගනුදෙනු නොකරමින් මේ තැනත්තා කල් ගෙවනවා. එතකොට ඒක එච්චරම සාර්ථක නැහැ. දවසක මේ දේවල් වලට තියෙන ග්‍රහණය බහා තැබිය යුතුයි. අපි හිතමු අර විදියට රාගය මතුවෙලා එනවා, විවිධ තමුන්ගේ ඇබ්බැහි මතුවෙලා එනවා. මේ දේවල් අන්න ක්‍රමානුකූලව බහා තැබිය යුතුයි. ඒ බහා තබන්නේ යම්කිසි අවධියක් කරහා යා යුතුයි. ඒ අවධිය එච්චරම ප්‍රසන්න නොවෙන්න පුළුවන්. නමුත් උත්සාහයෙන් කරගත යුතු දෙයක්. දැන් ඔය කවුද නීචේ ගැන සඳහන් වෙනවා. මේ නීචේ කතෝලික දහම ගැන ලොකු විරුද්ධව කතා කරපු කෙනෙක්. එයා කියනවා මේ කතෝලික කෙනෙක් නම් වෙන්න එපා කියලා. එයාගේ අර්ථ දැක්වීම තමයි ඒකට මෙයා කියන්නේ මේ කතෝලික දහම දියුණු වෙලා තියෙන්නේ රෝමන් එම්පයර් එකේ ඒ දවස්වල ඒ රෝම අධිරාජ්‍යයේ ඉඳපු යම් කිසි විදියක පහළ සමාජ මට්ටම් වල ඉඳපු අර උපය ගන්න හැකියාවක් නැති ඒ අමාරුවෙන් ජීවත් වෙච්ච ඒ මිනිස්සු අතර කියලා. එතකොට එයාගේ තර්කය තමයි මේ මිනිස්සුන්ට පෙරේතකම තියෙනවා. පෙරේතකම තියෙනවා. අර විදියට විවිධ දේවල් ඔස්සේ හඹා යන්න උත්සාහය තියෙනවා. කැමැත්ත තියෙනවා. හැබැයි මේ දේවල් ලං කරගන්න හැකියාවක් නැහෙනේ. ලං කරගන්න හැකියාවක් නැති නිසා මේගොල්ලෝ මොකද කරේ? මේගොල්ලෝ යම් කිසි විදියක ඒ තමුන්ට ළඟා කරගන්න බැරි දේවල් අන්න ෆිලොසොෆි එකක් කරගත්තා. හරිද? අර දේවල් ළඟා කරගන්න බැරි බව ඒගොල්ලන්ගේ දර්ශනය බවට පත් කරගත්තා. අර මිනිස්සුන්ට විවිධ සමාජයේ ඉහළ ස්තරවල ඉන්න මිනිස්සුන්ට යටත් වෙන්න වෙනවා. හරිද? අන්න ඒ යටත් වීම මේගොල්ලෝ කීකරු බවක් බවට පත් කරගත්තා. අර සමාජයේ ඉන්න මිනිස්සුන්ගෙන් පළිගන්න ශක්තියක් හැකියාවක් මේගොල්ලන්ට නැහැ. අන්නේ පළිගන්න ශක්තිය හැකියාව නැති බව සමාව දීම කරගත්තා. මේගොල්ලන්ගේ තියෙන දුර්ලභකම දුර්ලභ බව ඒ හැකිය දේවල් ලං කරගන්න බැරි බව යම් කිසි දෙයක අල්පේච්ඡතාවක් බවට පත් කරගත්තා. අර සැප සම්පත් හොයාගෙන යන්න බෑ. ඒ කාන්තාවන් මේ දේවල් ලං කරගන්න හැකියාවක් නැහැ. එතකොට ඒ සැප සම්පත් හොයාගෙන යන්න බැරි බව පිරිසිදුකමක් කරගත්තා කියලා මෙන්න මේ විදිහට මෙයා කියනවා. මේ කුහක බවක් තමයි මේ වඩාගෙන තියෙන්නේ කියලා. මේ කඩන්න බැරි මිදි ඇඹුල් කිව්වා වගේ නේද? අන්න මේ විදිහේ චෝදනාවක් මේ දාර්ශනික මේ කතෝලික දහම කෙරෙහි එල්ල කරනවා. විවේචනයක් එල්ල කරනවා. එල්ල කළ කියනවා මේ ලං කරගන්න බැරි හින්දා ප්‍රතික්ෂේප කිරීමක් මේ විදිහට මේ කුහක බවක් තමයි අන්තිමට මේ කට්ටිය තුල වර්ධනය වෙලා තියෙන්නේ කියලා මෙන්න මේ විදිහට යම් චෝදනාවක් ප්‍රතික්ෂේප කිරීමක් මේ තැනත්ත සිද්ධ කරනවා. එතකොට අපි හිතමු කතෝලික දහම පැත්තක තියලා මේ අපි කරන පුහුණුවේදීත් ගොඩ දෙනෙක් ඔන්න ඒ විදිහේ නිකන් රංගනයක් ඉදිරිපත් කරන ගතියක් දැක ගන්න පුළුවන්. අර පෙරේතකමක් තියෙනවා. පෙරේතකම තිබුණාට මොකද? නිකන් මම නම් පෙරේත නෑ වගේ රංගපෑමක් ඉදිරිපත් කරනවා. අනේ මට නම් ඔයාලට කැමැත්තක් නෑ කියන මේ අත දික් කරගෙන කියනවා මම නම් ඔයාලට මනාපයක් නෑ. මම නම් ඔයාලට කැමැත්තක් නෑ කියලා. නේද? අනේ විදිහේ වංක ස්වභාවයක් කෙනෙක් තුළ වර්ධනය වෙන අනතුරක් මේ ප්‍රතිපදාව තුළ අපිට දකින්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ වගේ වංචනික ධර්ම මේ වංක ස්වභාව මේ පුහුණුව සඳහා උදව්වක් උපකාරයක් නම් වෙන්නේ නැහැ. මොකද හේතුව අර තමුන් රවට්ට ගත්තොත් ඒක ආයේ විසඳන්න බැරි රැවටීමක් බවට පත් වෙනවා. රැවටීමක් බවට පත් වෙනවා. අන්න ඒ විදිහේ රවට්ට ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන් මේ පුහුණුවේ යම් අවධියකදී. ඒක නිසා අන්න ඒ පිළිබඳ යම් දැනුවත් භාවයකින් ඒ පිළිබඳ අවදි භාවයකින් වැඩ කිරීම වැදගත්. දැන් ඔය ලෝ සාමාන්‍ය ලෝකයේ උදාහරණයක් කිව්වොත් ඔය රංජන් ගැන, රංජන් කියලා ඉන්නේ ඔය නළුවෙක්, එයා ගැන අර හිරේ වැටිලා මහ කරදර ගොඩකට පත් වුණානේ. එතකොට ඒ අවස්ථාවේ ඒක ගැන යම් කිසි කෙනෙක් යම් අදහසක් දක්වනවා මේ අර ෆිල්ම් වල වීරයනේ මේ දේශපාලඥයොන්ට චෝදනා කරනවා, ඒගොල්ලන්ගේ හොරකම් පෙන්නලා දෙනවා ඒ ෆිල්ම් වල. හැබැයි ලෝකේ ඒ දේවල් කරන්න ඒ පමණකට ලේසි නෑ. එතකොට මේ කියන්නේ මොකද්ද? මේ හැබැයි ලෝකෙයි අර චිත්‍රපටි ලෝකෙයි කලවම් වුණා කියලා. මේ දෙක වෙන් කළ අඳුර ගන්න බැරි වුණා. අන්තිමට මොකද වුණේ? අර නිකාං අනවශ්‍ය දෙයකට හිරේ විලංගු වැටිලා අවුරුදු ගාණක් කල් ගෙව්වා. අන්න චිත්‍රපටි ලෝකෙයි හැබෑ ලෝකෙයි අතර පරතරය වෙනස අඳුනගන්න මෙතන ඇත්තට හැකියාවක් ලැබුණේ නැහැ. මෙන්න මේ වගේ තමයි අපි අපිවම රවට්ට ගැනීම තුළ අන්න මොකද වෙන්නේ දන්නේම නැතුව එන අන්තට්ටුවක් දාගෙන අන්තිමට නේද අර යථාර්ථය මේ තැනත්තට අමතක වෙලා යනවා. යථාර්ථය මේ තැනත්තගෙන් දුරස් වෙනවා. ඒක නිසා බලන්න මේ පුහුණුව කරගෙන යනකොට ආධුනිකයෙක්ට නෙමෙයි මේක අදාළ වෙන්නේ, යම් අවධියකට පත් වෙච්ච කෙනෙක්ට. බලන්න මම මේ කඩන්න බැරි මිදි ඇඹුල් කියන කතාවක් මා තුළ ක්‍රියාත්මක වෙනවාද කියලා. මේ වංක ගති මේ පෙරේතකම නෑ කියලා අත දික් කරගෙන ඉන්නවද? ඔන්න ඒ විදිහේ ස්වභාවයක් මත වෙලා ඉන්න පුළුවන්. අන්තිමට දන්නෙම නැතුව මේ නිකං වංක ගති තමුන් තමුන්ගම රවට්ටගෙන තියෙනවා. ඒ විදිහ දෙයක් වෙන්න පුළුවන්. ඒක නිසා යම් කිසි ආකාරයක මේ තැනැත්තා විමසුම් සහගතව මේ තමුන් දිහාම බැලිය යුතුයි. හෙලි කිරීම කියන දේ හොඳ දෙයක් ඒ වගේ අවස්ථාවකදී. හෙලි කිරීම කියන්නේ මොකද්ද? ඇති දේ ඇති හැටියට කියනවා. හරිද? පෙරේතකමක් තියෙනවා නම් පෙරේතකමක් තියෙන බව කිව්වොත් නෑ නෑ මම නම් පෙරේත නෑ මට නම් ඕවා ඕනේ නෑ කියනවට වැඩිය දහමට ළඟයි. නෑ මොකද්ද කියන්නේ මේ පෙරේතකම පෙරේතකම විදියට කියනවා. ඈ ඒ නිකන් රඟපාලා අනිත් කට්ටිය රවට්ටන්න උත්සාහ ගත යුතු නෑ. ඒ උත්සාහය තුළ මොකද වෙන්නේ? තමුන්ගම තමයි වැඩිපුර රැවටෙන්නේ. ඔය වටපිටාවේ ඉන්න කට්ටියටත් තේරෙනවා ඕවා. ඒක නිසා ඔය දවසක් දෙකක් රඟපාන්න පුළුවන්, දවසක් දෙකක් රැවටේවි. හැබැයි දිගටම නම් රැවටේ කියලා හිතන්න අමාරුයි. ඒක නිසා යථාර්ථය ඇති දේ ඇති හැටියට ප්‍රකාශ කිරීම, රවිදියේ වංක ගති දුරලීම වැදගත් මේ වගේ ප්‍රතිපදාවකට. ඇත්තටම මේ බොහොම සරල උපකරණ ටිකක් අවශ්‍ය වෙන්නේ. අර කරණීයමෙත සූත්‍රයේ තියෙන්නේ භාවනා නියෝගී කෙනෙක්ගේ තුල තිබිය යුතු ගුණාංග ටිකක්. අන්න ඒ ගුණාංග ටික තියෙනවා නම් බොහොම සරලයි මේ වැඩේ. නේද? තමුන් තමුන්ට අවංක වෙලා මේක කරගෙන යන්න තමයි අවශ්‍ය වෙන්නේ. මේක තමයි අවශ්‍ය. ඒ දේ තියෙනවා නම් මේ ප්‍රතිපදාව එච්චරම අමාරු නෑ. ගොඩ දෙනෙක්ට වෙන අවුල තමයි අර තමුන් තමුන්ගම රවට්ට ගන්නවා. ප්‍රතිපදාවේ නාමෙන් තමයි ඒ දේ සිද්ධ කරන්නේ. ප්‍රතිපදාවේ නාමෙන් සිද්ධ කරන්නේ. අර මුලින් දුරස් වෙනවනේ දේවල් වලින්. ඒ දුරස් වීම තමයි මේ විකෘති බවට පත් වෙන්නේ. නෑ කෙනෙක්ට අන මේ පෙරේතකම තාම තියෙන බව කියන්න පුළුවන් නම්, මේ දේවල් මා තුළ තාමත් ක්‍රියාත්මක වෙන බව කියන්න පුළුවන් නම්, ඇති දේ ඇති හැටියට කියන්න පුළුවන් නම්, අන්න ඒක ලොකු දියුණුවක්, මේ පුහුණුවක්, ප්‍රතිපදාවක් තුල. නැත්තම් වෙන්නේ මොකද්ද? වෙන වංක කරලා තමුන්ගම රවට්ටගෙන නිකං අතරමං වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට මහා නිකං රඟපෑමක් සිද්ධ කරනවා. මම නම් මහා ශ්‍රේෂ්ඨයෙක්. මම මේ දහම සෑහෙන වර්ධනය කරගෙන තියෙනවා. මම නිකං රාත් වෙලා වගේ තමයි ඉන්නේ. හැබැයි ඇතුළත බොහෝ යම් යම් රවට්ට ගැනීම්, ඇතුළත ජරා ජීර්ණ වෙච්ච ස්වභාව, අර කෙලෙස් ස්වභාව, මේ දේවල් බොහොම බහුලයි. අර වටපිටාවේ කට්ටියක් දවසක් රැවටෙන්න පුළුවන්, දෙකක් රැවටෙන්න පුළුවන්. නමුත් ටික දවසක් යනකොට තේරෙනවා මේ බොරුවක් කරන්නේ. මේ තමුන්ගම රවට්ටගෙන ඉන්නේ. අන්න ඒ අවධිය යම් කිසි දියක පරිස්සමෙන් ගත කළ යුතුයි. ඒ වෙනස සිද්ධ කරගත යුතුයි. දැන් ඔය බෝධිසත්ව අවධියේ යම් යම් විස්තරතර දැක්වෙන ඒ කොටසක තියෙනවා මේ සච්චපාරමී. සච්චපාරමී කතාවක් අර විදිහට මේ සත්‍ය පාරමිතාවක් පුරණ අවස්ථාවක් පිළිබඳ විස්තරයක්. එතකොට එතන තියෙන්නේ මේ අවුරුදු 50ක් විතර තාපසෙක් විදියට තවුස් දම් පුරලා. එතකොට පරණ යාළුවෙක් එනවා මේ තවුසව බලන්න. බෝසතාණන් වහන්සේ තමයි තවුසව විදියට ඉන්නේ. එතකොට මේ පරණ යාළුවා ඇවිල්ලා නෝනත් එක්ක තමයි ඉන්නේ, පොඩි දරුවෙකුත් ඉන්නවා. ඉතින් මේ කතා කර කර ඉන්න අතරේ අර දරුවා අර ආරාමයේ අසල එහෙම හෙදුවනකොට සර්පේ දෂ්ට කරනවා. දෂ්ට කරලා මේ දරුවා විෂ මුර්ජා වෙලා එතනම ඇදගෙන වැටෙනවා. එතන මේ සත්‍යපාරමී කතාවේ තියෙන්නේ මොකද්ද? අර නෝනා දැන් මේ දරුවාව බේර ගන්න කල්පනාවෙන් අර යාළුවාගේ නෝනා කියනවා මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද මේ තාපසයට කියනවා, දැන් ඔයා බලන්න ඇවිල්ලා තමයි මේක අපිට උනේ. දැන් ඔයා තමයි තවුසා මේ දරුවව බේරලා දෙන්න කියලා. එතකොට අර තාපසයා අවුරුදු 50ක් තවුස් දම් පෙරුවට මොකද? එහෙම තමුන්ට විශේෂ හැකියාවක් මුකුත් ඒ විදිහේ ශක්තියක් නැති කෙනෙක්. හැබැයි මේ මතුවෙච්ච අවස්ථාව මේ දරුවාගේ ජීවිතේ බේරගන්න උත්සාහයෙන් මේ තවුසා මොකද කරන්නේ? සත්‍ය පාරමිතාවක් පුරනවා. හරිද? අදිෂ්ඨානයක් කරනවා. මොකද අදිෂ්ඨානය කියනවා? මෙන්න මේ සත්‍යානුභව බලෙන් මේ දරුවට සුව වේවා කියලා. මොකද්ද කියන අදිෂ්ඨානය? මම මේ අවුරුදු 50ක් වෙනවා මේ පැවිදි ජොබ් එකට ඇවිල්ලා, හැබැයි එක සතියයි මේක හරියට කරේ. ඉතුරු අවුරුදු 49යි මාස ගානම අන්න මම මේ පැවිදි ජොබ් එක කරේ මේ අකමැත්තෙන්, මේකට ඇලිලා කැමැත්තෙන් නෙමෙයි. එක සතියයි මේ විදිහට හරියට මම මේ ජොබ් එක කරේ. ඉතුරු අවුරුදු 49යි මාස ගානම මම මේ ජොබ් එක හරියට කරේ නෑ කියලා ප්‍රකාශ කළ අන්නේ සත්‍යානුභව බලෙන් මේ ළමයාට සුව වේවා කියලා තමයි අදිෂ්ඨාන කරන්නේ. අනේ දරුවට සුව වෙනවා. මොකද කිව්වේ? අර ඇති දේ ඇති හැටියට කිව්වා. වෙන මොකුත් ශක්තියක් ඉර්ධියක් නෑ. හැබැයි කියනවා මේ පැවිදි ජොබ් එක කරේ එක සතියයි හරියට කරේ, ඉතුරු අවුරුදු 49ම මම බොරුවක් තමයි කරේ. අන්න ඒ සත්‍යානුභව බලෙන් මේ පැවිද්දට කැමැත්තකින් නෙමෙයි මම ඉතුරු කාලෙ ගෙවේ. ඒ සත්‍යානුභව බලෙන් මේ ළමයාට සුව වේවා ගුවාම සුව වෙනවා. අන්න මොකද කරේ? ඇති ඇයේ ඇති හැටියට ප්‍රකාශ කරා. අර හෙලි කිරීමක් සිද්ධ කරා. අන්න ඒක තුල අමුතු සුව සේවාවක්, ඒක තුල අමුතු වෙනසක් පරිවර්තනයක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි තිතමු මෙන්න මේ කිව්ව අවදීයේදී වැඩි වැඩියෙන් විවෘත වීමක්, වැඩි වැඩියෙන් හෙලි කිරීමක් වැදගත්. මේ ඇති දේ ඇති හැටියට කියන්න උත්සාහ ගන්න. ඒක තුල අමුතු වෙනසක් පරිවර්තනයක් සිද්ධ වෙනවා. වටපිටාවට උනත් ඒක තේරෙනවා. අර බොරුවක් කරනවට වැඩිය මිනිස්සුන්ගේ හදවතට සමීප වෙනවා නේද? එහෙම නැතුව නිකන් මහා දාර්ශනිකයෙක් විදියට, රහතන් වහන්සේ කෙනෙක් විදියට දහම දන්නවා කියලා රඟපෑවට වැඩක් නැහැනේ. රඟපෑවට වැඩක් නැහැ හදවත තුල ඒ දහම නැත්තම්. එතකොට දන්නේම නැතුව එයා එයාවම රවට්ටගෙන අන්තිමට සිද්ධ වෙන්නේ ඒක තමයි. ඒක නිසා මෙන්න මේ පුහුණුවේදී බලන්න තමුන් තමුන්ට අවංක වෙන්න පුළුවන්ද, ඒ ඇති දේ ඇති හැටියට දැක ගන්න පුළුවන්ද, ප්‍රකාශ කරන්න පුළුවන්ද. එහෙම කළොත් මෙන්න මේ කියන අර්ථය ධර්මයේ දකින්න අපිට එච්චර අමාරු නෑ. ඒක බැරි වුණොත් තමයි අන්න මේ අර්ථය ධර්මය අපෙන් වැහිලා යන්නේ. ඒක නිසා අපි මේ ප්‍රතිපදාව කරගෙන යනකොට වැඩි වැඩියෙන් තමුන් තමුන්ට අවංක වීමක් වඩා ගන්න, ඒ තුල මෙන්න මේ අර්ථය ධර්මය දැනගන්න අපිට පුළුවන්. එහෙම නැත්තම් මොකද වෙලා තියෙන්නේ? අර මුලදී ප්‍රහාණය කරන්න උත්සාහ ගත්ත ලෝභ ද්වේෂ මෝහම නැවතත් ඇවිල්ලා මේ තැනැත්තා වාහෙලා ගත්තා, යට කරගත්තා කියන තත්ත්වේ තමයි මතුවෙලා එන්නේ. ප්‍රතිපදාව මුලදී මේ දේවල් අහවර කරන්න අදහසින් පටන් ගත්තේ. නමුත් අන්තිමට ප්‍රතිපදාවේ නාමෙන්ම මේ දේවල් ඇවිල්ලා නැවතත් ආධිපත්‍ය පතුරවගෙන, මේ දේවල් ඇවිල්ලා නැවතත් යට කරගෙන. ඒක නිසා අපි කල්පනා කරමු මෙන්න මේ ලෝභ ද්වේෂ මෝහ කියන මේ ධර්ම තුන ගැන තමයි අද දවසේ සඳහන් වුණේ. ඇතුළත හටගන්න මලකඩයක් කියන අදහසින් තමයි මේක ඉදිරිපත් වුණේ. ඉතින් තම තමන් මේ ප්‍රතිපදාව ක්‍රමානුකූලව දියුණු කරගන්න, ඒ දියුණුව තුළ මේ ධර්ම අපිට ප්‍රහාණය කරන්න පුළුවන්. මේ මලකඩ මේ ඇතුළත හටගන්න මේ වදකයෝ බහා දබන්න පුළුවන්. ඒ වගේ උත්සාහයක් සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ඒ ඉතාමත් කාලෝචිත අප හැමෝටම වැදගත් මාතෘකාවක් ඔස්සේ ධර්ම දේශනාව සිදු කර ධම්ම කුසල ස්වාමීන් වහන්සේට මේ ආත්මවාරයේදීම එසියලු ආධ්‍යාත්මික බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අපි සභාවට ඉදිරිපත් කරමු. කාටරි ප්‍රශ්නයක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේට ඉක්මනින් ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙසට. ප්‍රශ්න නැහැ වගේ අපි එහෙමනම් අද දවසේ වැඩසටහන අවසන් කිරීම සඳහා අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි භන්තේ
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු 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 අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතන් සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
අතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
අභිවාදන සිලිස නිච්ඡං වද්දා අපචයිනෝ චතරෝ ධම්මා වඩන්ති ආයුවනෝ සුඛං බලං ආයිරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු.
හැම දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.